පළවෙනිව අපට ඇහුණු යම් ශබ්දයක් තිබුණා නම් හේතු ගැටීම නිසා යම් ශබ්දයක් හටගත්තා නම් හේතු ගැටීම අවසන් වෙනකොට මේ ශබ්දය ඉතුරුවක් නැතුවමයි අවසන් වුනේ. හැබැයි කවුරු හරි හිතනවා නම් දැන් දෙවනුවත් ඒ ශබ්දයම ඇහුණා කියලා. එතන මුලාවක් තියෙනවනේ, මුලාවක්. දැන් අපි ළඟ මෙන්න මේ මුලාව තියෙනවා. ශබ්දයක් හටගන්නවා හේතු ගැටීම නිසා. ඒ ශබ්දය හේතුවට අයිතිත් නෑ. අතීතයේ කොහේ හරි තැනක ඉඳලා එනවත් නෙමෙයි, අනාගතයට යනවත් නෙමෙයි. හේතු ගැටීම නිසාම හටගෙන හේතු ගැටීම අවසන් වෙනකොටම නැති වෙනවා. එහෙත් අපිට මෙන්න මේ රැවටීම තියෙනවා. අපි ඒක වෙන තැනකින් ඉගෙන ගනිමු. කොහොමද? තවත් නිදර්ශනයක් පෙන්වන්නම්. බල්ලෙක් ගිහිල්ලා දියට එබෙනවා. දියට එබෙනකොට බල්ලට පේනවා තව බල්ලෙක් ළිඳේ ඉන්නවා. ළිඳේ තවත් බල්ලෙක් ඉන්නවා දකින මේ බල්ලා එක්ක ඒ බල්ලට ඇලුම් කරනවා. එහෙම නැත්තම් දේශ කරනවා. දැන් බල්ලට ඇලුම් කරන්න හෝ දේශ කරන්න හෝ තවත් බල්ලෙක් ඉන්නවා ළිඳේ. බල්ලට බල්ලෙක් ඉන්නවා. දැන් බල්ලට බල්ලෙක් වශයෙන් පෙනෙන්නේ යමක්ද? බල්ලා ළිඳෙන් මෙහාට එනකොට ඒ බල්ලා බල්ලෙක් හැටියට දැක්ක යමක් තිබුණා නම් දිය මත බල්ලා ඉවත් වෙනකොටම ඉතුරුක් තියෙනවද ඒකේ? බිඳි බිඳි හරි පවතින රූප කලාප එතන තියෙනවද? දැන් ඔය සමහර පිට කියනවානේ බිඳි බිඳි පවතින රූප කලාපයක් පරම්පරාවක් තියෙනවයි කියලා. දැන් එතන බිඳි බිඳි හරි පවතින පරම්පරාවක් තියෙනවද? නෑ. ඉතුරුක් නැතුවමයි නැති වෙන්නේ. පෙර නොතිබීම හටගන්නවා. හටගත් දේ ඉතුරුක් නැතුවම අවසන්. දැන් බල්ලා මෙහාට ගොඩට ආවා. ඇවිල්ලත් බල්ලා කල්පනා කරනවා අතන බල්ලෙක් ඉන්නවා. දැන් එයා ළිඳට එබෙනකොටත් වෙනෙන සංඥාව ඉදිරියේ මුලාවටපත් වෙනවා. මෙහාට ඇවිල්ලත් මනෝමය සංඥාවෙන් රැවටිලා එතන බල්ලෙක් ඉන්නවමයි කියලා බලන්න රැවටිලා ආයි ගිහිල්ලා ළිඳට එබෙනකොටම බල්ලෙක් ඉන්නවා. එතකොට බල්ලා හිතන්නේ මේ ඉස්සෙල්ලා හිටි බල්ලා තාම ඉන්නේ. ඉස්සෙල්ලා හිටි බල්ලාමයි තාම ඉන්නේ කියලා. දැන් අපට තේරෙනවා අපේ මට්ටමින් බල්ලාගේ මෝඩකම. දැන් අපි දන්නවා බල්ලා මෙහාට එනකොට බල්ලා බල්ලෙක් හැටියට දැක්ක යමක් තිබුණා නම් ඒක ඉතුරුක් නැතුවම නැති වුණා කියලා. දැන් ආපහු බල්ලා ළිඳට එබෙනකොටම හේතු හටගත්ත නිසා බල්ලට බල්ලෙක් කියන කල්පනා කරන්න හේතු වෙන දැක්ම ඡායාව බල්ලට පේනවා. එතකොට දැන් බල්ලට බල්ලෙක් හැටියට පෙනෙන්නේ මීට එහාට ගොඩට යන්න කලින් පෙනිච්ච දේ නම් නෙමෙයි. නමුත් බල්ලා හිතන්නේ ඉස්සෙල්ලා පෙනිච්ච එකමයි, ඉස්සෙල්ලා හිටි බල්ලමයි ඉන්නේ කියන මුලාව තියෙනවා. දැන් අපට තේරෙනවා. නමුත් දැන් අපිත් ඉන්නේ උතනමනේ. දැන් අපි මේ පැත්ත බලලා දකුණු පැත්ත බලලා දැන් ඇහැට ගැටෙනකොට අපි යමක් දකිනවා. ඇහැත් රූපයත් චක්කු විඥානයත් ඇතිකල්ලි දැකීමක් තියෙනවා. ජනේලේ වෙන්න පුළුවන්, බිත්තිය වෙන්න පුළුවන්, ගහකොළ වෙන්න පුළුවන්, පුද්ගලයෙක් පිළිබඳව වෙන්න පුළුවන්, දැකීමක් තියෙනවා. දැන් මේ පැත්ත බලනකොටම වම් පැත්ත බලනකොටම එහත් රූපයත් චක්කු විඥානයත් නැති වෙනකොටම දැකීමත් අපට දකින යමක් තිබුණා නම් ඉතුරුවක් නැතුවම ඉවර වෙනවා. ඉතින් අපිත් ආපහු මේ පැත්ත බලලා කියනවනේ හරි ඉස්සලා දීච්චුම තියෙනවා ඉතින්. ඉතින් අපි කවුරුත් බල්ලා විතරක් නෙමෙයි අපිත් රැවටෙනවා. අපිත් හිතනවා මේ ඉස්සෙල්ලා හම්බ වෙච්ච එකම තමයි හම්බ වුනේ කියලා. දැන් අපි දන්නවා බල්ලා බල්ලෙක් හැටියට යමක් අරඹයා කල්පනා කරා නම් වැරදි දැනගැනීමක් ඇති කරගත්තා නම් බල්ලෙක් ඉන්නවා කියලා වැරදි දැනගැනීමක් ඇති වුණා නම් ඇති වුනේම පෙනිච්ච දේ දිය මත පෙනිච්ච ඡායාවටයි බල්ලා බල්ලෙක් හැටියට රැවටුනේ වැරදි විදිහට කල්පනා කළ නිසා. එතකොට ඒ නිසාම බල්ලා නැවත වෙනකොටත් පෙර අර කොහෙවත් ඉඳලා ආව නෙමෙයි, පෙර නොතිබීමයි දැන් හේතුව හටගන්නේ. දැන් හේතු ගැටෙනකොට ශබ්දයක් හටගත්තා. අර ඉස්සෙල්ලා හිතේව නෙමෙයි. දැන් බල්ලා දෙවනුව ළඟට එනකොටත් හේතු සකස් වීම නිසාම අර පෙනෙන ධර්මතාවයේ ඒ විදිහටම පෙනෙනවා. නමුත් ඉස්සෙල්ලා පෙනුන එක නම් නෙමෙයි. එහෙත් බල්ලා හිතනවා ඉස්සෙල්ලා හිටි බල්ලම තාම ඉන්නවා, ඉස්සෙල්ලා හිටි බල්ලම තාම හම්බ වුණා, නැවත හම්බ වුණා කියලා හැවටෙන. අපද මේ පැත්ත බලලා අපි යම් දැකීමක් ඇති වෙනවා. ඒ දැකීම යථාර්ථය නොවුනොත්, ඇත්ත ඇති සැටියෙන් නොදැක්කොත් ලැබෙන්නා වූ ප්‍රතිඵලය තමයි මේ පැත්ත බැලුවත් අරහේ ජනේලයක් තියෙනවා, අර පැත්ත කෙනෙක් ඉන්නවා කියන අදහස ඉතුරුයි. දැන් අර බල්ලා ගොඩට ගියත් බල්ලා මනෝමයේදී මනෝස්පර්ශයේදී රැවටුණානේ එහේ බල්ලෙක් ඉන්නවා කියලා. මනෝස්පර්ශයේ ගොඩබිමට ඇවිල්ලත් එතන බල්ලෙක් ඉන්නවා කියන අදහස ආවේ ඒත් සංඥාවකටම රැවටි ළමයි තියෙනවා කියන ඉන්නවා කියන අදහස උපන් නිසාමයි. මෙන්න මේකට කියනවා කර්ම භවය කියලා. කර්ම භවය, භවය ඇති කල්ලි ජාතිය, භවපච්චය ජාති, භවය දෙකට බෙදෙනවා කර්ම භවය, උත්පත්ති භවය. සත්‍යනම නිරෝධයි කියලා දැක්කේ නැත්නම්, දැනගත්තේ නැත්නම් අපි මේ පැත්ත බලාගෙන කල්පනා කරන මේ පැත්තේ ජනේලයක් තියෙනවා, මේ පැත්තේ කට්ටියක් ඉන්නවා. එතකොට මේ තියෙනවා ඉන්නවා කියන අදහස තමයි ඒ අයෝ බලන්න ඕන කියන කැමැත්ත ඇති වෙලා මේ පැත්ත හැරෙන්නේ. දැන් හැරෙනකොටම ආපහු හේතු ගැටෙනවා, ගැටෙන නිසාම පෙනෙනවා. හැබැයි දැන් මේ පේන්නේ ඉස්සෙල්ලා පෙනිච්ච එකද? ඉස්සෙල්ලා එහේ ඉස්සෙල්ලා දෙන රූපය, ඉස්සෙල්ලා හටගත්ත චක්කු විඥාණය, ඉස්සෙල්ලා හටගත්ත චක්කු සංපස්සය දැන් එකක්වත් මේ පැත්ත බලනකොටමයි එක නැති වුනේ. නමුත් දැන් අපි රැවටෙනවා ඉස්සෙල්ලා පෙනිච්ච කෙනාම. ඉස්සෙල්ලා පෙනිච්ච දෙයම නැවත හම්බ වුණායි කියලා. තේරෙනවද මේ කියන දේ? එතකොට දැන් අපි මේ පැත්ත හැරෙන්නේ ඇයි? මේ පැත්ත හැරිලා මේ පැත්තේම ඉන්නවා කියලා හිතන නිසාමයි. එතන කෙනෙක් ඉන්නවා, දෙයක් තියෙනවා. බල්ලා පැත්තකට ගිහිල්ලා තරබ ළිඳේ තව බල්ලෙක් ඉන්නවා කියලා ආපහු මතක් වුණොත්
ඒ අදහස ආවහම තමයි ඒ බල්ලා ඉන්න බලන්න ඕන කියලා අපහු ඉන්නවද කියලා. බලන්න ඕන උපදින්නේ බලන්න එන්න ඕන කියන අදහස උපදින්නේ එතන ඉන්නවා කියන අදහසව. එතකොට මෙන්න මේ ඉන්නවා තියෙනවා කියන අදහස තමයි කර්ම ධර්මය. දැන් අපි අත්‍යාගත්තත් මේ 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 කනුවක් තියෙනවා, මයිකයක් තියෙනවා, මේසයක් තියෙනවා, මෙතන මේ කට්ටියක් ඉන්නවා. දැනගන්න පෙනෙන පරමේ ස්වභාවයක් තියෙනවා. දැන් මෙන්න මේ භවයේ ඇතිතාව අපි තියෙන දේ බලන්න හැරෙන්නේ. මේ පැත්ත හැරිලා අර පැත්ත බලලා මෙහි හැරෙනකොටම ඇසත් රූපයක් වින්නුණා, චක්කු විඥානය දිදුණා, චක්කු සංපස්සේ දිදුණා, චක්කු සංපස්සේ නැටගත් වේදනා සංඥා සංකාරයේ විඥානය ඉතුරුවක් නැතුවම නිරුද්ධාය ආයි බිඳි බිඳි පවතින පරම්පරාවක්ද? එහෙ නෑ. දැන් තියෙන මෙහි හේතු ගැටීම නිසා මෙහෙ දැකීම. නමුත් දැන් අපි යම් විටක එහෙ හටගත් දේ එතනම නිරුද්ධයි කියලා නොදැක්කොත් අපට ඉතුරුක් තියෙනවා. එහෙමම තියෙනවා. කෙනෙක් ඉන්නවා. දෙයක් තියෙනවා කියන මෙන්න මේ අදහස තියෙනවා. මේ ඉතුරුව තියෙනවා. දැන් මෙහෙම ඉන්නකොට ඔන්න මතක් වෙනවා මෙන්න මේ වගේ කෙනෙක් අතන ඉන්නවා. ඒ ඉන්නවා පියනවා කියන අදහස උපදිනවා. ඔන්න කර්ම භවය. කර්ම භවය කියන්නේ මතක් වුණා. කර්ම භවය කියන්නේ දැන් එහෙ ඉන්නවා කියන අදහස උපන්නා. උපන්න ගමන් කර්ම භවය ඇති කල්දී මොකද්ද? උත්පත්ති භවය. මොකද්ද උත්පත්ති භවය කියන්නේ? මේ තියෙනවා ඉන්නවා කියන අදහස ඇති වෙච්ච ගමන්ම තියෙන කෙනා ඉන්න කෙනා තියෙන දේ බලන්න ඔන්න එනවා. දැන් ඔළුව හැරෙව්වා. අර භවයේ මේ භවයේද ආවා. දැන් මේ පැත්ත ආවේ යමක් දකිනු කැමැත්තෙන්මයි. තණ්හාවෙන්ම මෙයාවේ. තියෙන දේ බලන්න ඉන්න කෙනා බලන්න ඕන කියලාමයි හැරුණේ. දැන් හැරෙනකොටම මොකද්ද? උත්පත්ති භව. දැන් එහෙ උපදිලා. එහෙ උපදිලා. දැන් එහෙට ආරමුණු ගැටෙනවා. හේතු ගැටෙනවා. ගැටෙන නිසාම පෙනෙනවා. දැන් අපි මෙතනත් රැවටුනොත් මේ ඉස්සෙල්ලා පෙනිච්ච දෙයමයි පේන්නේ කියලා අපි කවදාවත් දුකෙන් මිදෙන්නේ නැහැ. මෙහෙ බලලා අවසන් වෙලා මෙහෙ බලනකොට ආපහු එහෙ මේකක් තියෙනවමයි කියලා තවත් වතාවක් සහවුරු වෙලා නැවත නැවත ඒ ඇති කරගන්න තහවුරු බව තමයි ආශ්‍රව කියලා කියන්නේ. ඇසුරු කියලා කියන්නේ. වැඩි වැඩියෙන් ඇසුරු කළ දේ වැඩි වැඩියෙන් තදින් දැනෙනවා, ඉන්නවාමයි තියෙනවාමයි. දැන් අපි යම් මොහොතක මෙන්න මේ හේතු ගැටෙනකොට බල්ලා නිඳට එබෙනකොට ඒ හේතු සකස් වීම නිසා බල්ලට බල්ලෙක් වශයෙන් හිතන වැරදි කල්පනාව ඇති වෙන දකින යමක් හම්බ වුණා. දියහිතා යාවා ඡායාවට යා බල්ලෙක් කියලා කල්පනා කරලා බල්ලෙක් කියන දැනගැනීමකට ආවා. දැන් බල්ලා ළිලින් මෙහාට එනකොටම ළිංකටින් මෙහාට එනකොටම හේතු දිදුනා. බල්ලා බල්ලෙක් වශයෙන් දැකපු දේ බල්ලෙක් කියලා කරපු කල්පනාවත් බල්ලෙක් හැටියට ඇති කරගත්ත දැනගැනීමත් ඒ කියන්නේ ස්කන්ධ පහම නිරෝධයට ගියා ඉතුරුක් නැතුවම හැබැයි හටගත් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නොදන්නේද? උපන්නේ මෙරිච්ච බව දන්නේ නැත්නම් මේ පැත්තට ඇවිල්ලා කල්පනා කරනවා එහෙ දෙයක් තියෙනවා. එහෙ කෙනෙක් ඉන්නවා. මොන දැන් බල්ලට මතක් වෙනවා අතන බල්ලෙක් හිටියන්නේ. අනේ කර්ම භවය ආවා. ආපු ගමම්ම බලන්න ඕන ගියලා තාම ඉන්නවද කියලා. අනේ බල්ලා එනවා හල්ලින්ද ළඟට ආපහු. ඇවිල්ලා එබෙනකොට ඉන්නවනේ තාම. නැවත වතාවක් බල්ලා. එතකොට බල්ලා ඇහැ ඉදිරියේ රැවටෙනවා. මනෝ ස්පර්ශයේ සක්කු සම්පස්සේ මනෝ සම්පස්සේද මනෝ සම්පස්සේ සක්කු සම්පස්සේද මාරු වෙවි මාරු වෙවි සසර යනවා. බින්ද ළඟට යනවා බලනවා බල්ලෙක් ඉන්නවා එහෙම මෙහෙට එනවා මතක් වෙනවා ආයතන බල්ලෙක් හිටියා. ආය යනවා බලන්න ආයේ බල්ලා ඉන්නවා. ඉතින් මේ විදිහට බල්ලා ලෝභ දේශයන්ගෙන් මිදෙන්නෙත් නෑ මේ දමනින් මිදෙන්නෙත් නෑ. ඉතින් දැන් අපද මෙන්න මේ වැරදි දැකීම ඇති වෙනකන් මේ වැරදි දැක්මින් මිදෙනකන් හඳුනා ගන්නකන් මේ ගමන නිමා කරන්න හම්බ වෙන්නේ නෑ. එහෙමනම් මේ ගමන නිමා කරගන්න නම් අපි මෙන්න මේ ඇත්ත දකින ඇත්ත හඳුනා ගන්නා වූ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕන. අපේ ශක්තියේ අපේ නුවණේ අපේ දැනීමේ අවබෝධයේ ප්‍රමාණයෙන් අපිට මේ ශාසනය තම තමන්ගේ නුවණ මට්ටමින් අරඹන්න පුළුවන්. තම තම නැන පමණින් තමන්ගේ නුවණ ප්‍රමාණයෙන් ආරම්භ කරන්න පුළුවන්. මෙන්න මේ මුලාව දුරු කරන්න. දැන් ඔබට පැහැදිලි දැන් ඔබට පැහැදිලි බල්ලා වගේම අපද රැවටෙනවා. අපද රැවටෙනවා. කන්නාඩිය ළඟ වගේම අපි අනිත් තැන්වලදී රැවටෙනවා. අහන, දකින, දැනෙන, දැනගන්න මේ ආයතන හයේදීම රැවටෙනවා. එහෙනම් මේ රැවටීම ඇති තාක් කල් සතරෙන් මිදීමක් නෑ. එහෙනම් මේ සතරෙන් මිදෙන්න නම් මේ ජීවිතේම මේ ගෞතම සාසනේම මේ මුලාව දුරු කරන්න වෙන ක්‍රමයක් නෑ. මුලාව දුරු කරන්න නම් අපි කල යුතු දේ කොතනින් පටන් ගන්න ඕනේද කියලා තීරණය කරගන්න ඕන හඳුනා ගන්න ඕන. දැන් අපි කොහොමද ඔතනින් මිදෙන්නේ? මොකද්ද කරන්න ඕන? දැන් ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම මේ කියන දේ කියන දැන තේරුම් ගත්තා නම් තේරෙනවා අපි මුලා වෙනවමයි කියලා. අපිත් අර බල්ලා වගේම අර වනේ වන සතුන් වගේම දැනෙන දේට අහන දේට දැනෙන දැනගන්න දේට රැවටෙනවමයි මුලා වෙනවමයි. එහෙනම් මෙතන නොරැවටි මුලා නොවි ඉන්නේ කෙසේද? හේතු නිසා හටගත් බව හේතු නිරෝධයෙන් යුක්ත වෙන බව තමයි අපි දැකිය යුතු දහම. එහෙත් අපි
එබඳු තැනක එළඹ සිටින්නට තරම් සිහිතා සිටින්නට තරම් තාම දක්ෂ නැහැ, කුසල නැහැ. එනිසා දැන් අපි දන්නවා පැහැදිලිවම දැන් මෙන්න මේ හේතුඵල ධර්මතාවය තමයි දකින්න ඕන, හඳුනගන්න ඕන කියන එක. එහෙනම් දැන් අපිට උත්සාහවත් වුණාට මේ හේතුඵල ධර්මතාවය දැන හඳුනාගෙන ආශ්‍රවක්ෂය කරන්න එළඹ සිටින්න පුළුවන්කමක් නැහැ, විතරම මුලා වෙන බව එහෙමම තියෙනවා. එහෙමනම් දැන් මෙන්න මේ ටික මේ ඇත්ත දැනගත්තනම් දැකගත්තනම් මේ ඇත්ත දැනගත්තනම් දැකගත්තනම් අපට හම්බ වෙනවා සොයාගෙන යන්න පාරක්. මෙතනින් තමයි අපි පටන් ගන්න ඕනේ. මෙතනින් තමයි ආරම්භ කරන්න ඕනේ. එතකොටයි අපට අපේ නුවණින් මත්තමින් මේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි ඒක කොහොමද හඳුනගන්නේ? අපි නැවත කණ්ණාඩිය ළඟට යමු. කණ්ණාඩිය ළඟට යනකොට ඒ පෙනෙන දේ ආරම්භය අපට සුභ සංකල්පය හෝ අසුභ සංකල්පය. අනේ මගේ මූණ දැන් හරි ලස්සනයි, මූණ කොණ්ඩේ ලස්සනයි කියලා හෝ ඇඟ ලස්සනයි කියලා හෝ දැන් අවලස්සනයි විරූපී මහලු වෙලා කියලා හෝ යම් මිහිරි හෝ අමිහිරි යම් සංකල්පනාවක් හටගන්න පුළුවන්. දැන් මෙන්න මේ බඳු සංකල්පනාවන් හටගත්තේ කුමක් නිසාද, කුමක් ඇසුරු කරගෙනද කියලා බලන්න. රූපය නිසා, රූපය ඇතිකල්ලි රූපයට පිවිස මේ හොඳයි ලස්සනයි සුබයි සපයි කියන අදහසත් අවලක්ෂණයි විරූපී කැතයි කියන අදහසත් දෙකම උපන්නේ රූපය නිසාම, රූපය ඇතිකල්ලිම රූපයටම පිවිස. දැන් පෙනෙන්නේ යමක්ද, පෙනෙන දේ මේ හේතු නිසා කියලා දැක්කේ නැහැ. පෙනෙන දේ රූපයයි පෙනෙන දේ කයයි කියන අදහසට ඇවිල්ලාමයි ඒකේ ලක්ෂණයි අවලක්ෂණයි හෝ විරූපී ස්වරූපී කියන අදහස ආවේ. එහෙනම් දැන් අපි පෙනෙන දේ තුළ රැවටුනේ කුමකටද? පෙනෙන දේ ඇත්ත නොදකිමින් තණ්හාවෙන් සුභ වශයෙන් බැලුවේ ගත්තේ කුමක්ද? කණ්ණාඩිය ළඟදී කය නේද? රූපේ දිහාවට නේද අවධානය යොමු වුනේ? එහෙනම් සුභ සංකල්පය උපන්නේ කොතනද? රූපය ඇතුළු කරගෙන. එහෙමනම් ඔන්න දැන් අපට තියෙනවා මේ පෙනෙන ඡායාවෙදි රැවටෙන්නේ පෙනෙන්නේ රූපයයි කියලා. එතකොට රූපයට ඇල්ම තියෙන්නේ ඇයි? රූපයට මේ තරම් බැල්ම හෙලන්නේ? රූපය බැඳෙන්නේ, රූපෙයි බැඳෙන්නේ ඇයි? රූපය හොඳයි, සැපයි, සුබයි, ලස්සනයි කියන අදහස නිසා. බුදුරජාණන් වහන්සේ අපට මිදිය යුතු, දුරු විය යුතු, දුරු කළ යුතු සංකල්ප හතරක්, වැරදි පිළිගැනීම් හතරක්, වැරදි විපල්යාස වරදවා ගැනීම් හතරක් පෙන්වුවා. මොනවාද සතර විපල්යාස? නিত্য සුඛ ආත්ම සුබ. නিত্য සුඛ ආත්ම සුබ මේ හතර තමයි සතර විපල්යාස කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය පැනවියයි. සතර සතිපට්ඨානය පැනවියයි. මෙන්න මේ සතර විපල්යාස දුරු කරන්නේ. මේ සතර විපල්යාස දුරු වෙනකොට අපට ඇත්ත හම්බෙනව මොනවද ඇත්ත? වර්ධවා ගැනීම වලින් මිදෙනකොට අපට හරි දේ හම්බ වෙනවා. මොකද හරි දේ? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ. එතකොට අපි සුභයි කියන සංකල්පය වැරදි. අසුභයි කියන දේ ඇත්ත. දැන් අපිට අසුභ දේහි තමයි සුභ සංකල්පය ඇති වෙලා තියෙන්නේ. දැන් අපි ලස්සනයි, හොඳයි, සපයි, ප්‍රණීතයි, යුමෙලි කියලා ලෝකේ දකින යම් රූපයක් අපි විමර්ශනය කරලා බෙදලා වෙන් කරලා බැලුවොත් අපිට මොනවද හම්බ වෙන්නේ? සුභ වූ, ලස්සන වූ, මිහිරි වූ, ප්‍රණීත වූ, හොඳයි සපයි කියන්නේ එකක්වත් හම්බෙන්නේ නැහැ. මොනවද හම්බෙන්නේ? කෙලෙසෙම් සොදු, මල මුත්‍ර, ලේ සරව, කබ කඳුළු, කෙස්ලොම් නියදත්, සම්මස්නහර, ඇට ඇට මිදුළු, වපු ගඩු, අත්මා, දලබු, පෙනහළු. මේවනේ හම්බෙන්නේ. එතකොට මේවා තමයි ඇත්ත. දැන් අපිට ඇත්ත ඇති සැතියෙන් මේ රූපය දිහා බැලුවොත් තියෙන්නේ මේ කෙස්ලොම් නියදත් සම්මත් නාර ඇට ඇත මිදුළු වකු ගඩු අත්මා දලබු කෙනාලු ලේ කරව සෙම්සොතු මල මුත්‍ර මෙයාදී දෙන්නේ. නමුත් අපට අසුභ බව එහෙම් පිටින් වැහිලා දකිනකොටම සුභයි, හොඳයි, ඒතනම් ලස්සනයි, ඒ කොණ්ඩේ හරි ලස්සනයි, ඒ මූණ හරි ලස්සනයි, ඒ ඇස් දෙක හරි ලස්සනයි, ඒ ඇඟ හරි ලස්සනයි, ඔක්කොම ලස්සනයි කියලා තමයි තේරෙන්නේ. එතකොට අපි ලස්සනයි කියලා දකින දේහි ඇත්ත මොකක්ද? විමසලා බැලුවොත් තියෙන අසුබ බවමයි. එතකොට ඇත්ත කුමක්ද? අසුබ බව. නමුත් අපි ඒ අසුබ බව, ඒ ඇත්ත වහගෙන සුබ දෙයක් හැටියට එහෙනම් ඒක වැරදි විපල්යාසයක්. වැරදි පිළිගැනීමක්, වැරදි තීරණයක්. දැන් අපි ඉන්නේ වැරදි තීරණේ, වැරදි පිළිගැනීම. දැන් මෙන්න මේ වැරදි පිළිගැනීම දුරු වෙන්න ඕන, දුරු කරන්න ඕන. මේ වැරදි පිළිගැනීම වැරදි විපල්යාසයෙන් නිදිලා හරි තැනට එන්න තමයි කායානුපස්සනාව පනවලා තියෙන්නේ. කායානුපස්සනාව වඩනකොට මේ සුභයි කියන සංකල්පය දුරු වෙලා ඇත්ත අසුභයි කියන යථාර්ථය හෙළිවෙනවා. ඊළඟට අපි ලෝකේ සැපයි කියලා හිතාගෙන ඉන්නවා යම. සැප වේදනාව සැපයි. හොඳයි. හට ගැනීම, හට ගැනීමම සැපයි. දුක් වේදනාව නැති වෙනකොට සැපයි. අපි මේ ලෝකේ හැම දෙයක්ම සැපයි, හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. එහෙත් සැපයි කියන දේ ඇත්ත දුකයි. ලෝකයේ තියෙන සැබෑව අපි සොයාගෙන ගියොත් පරිේෂණය කළොත් විමර්ශනය කළොත් අපිට හම්බ වෙන ඇත්ත යථාර්ථය තමයි දුක. එහෙත් අපි මේ දුක කියන ධර්මතාවය වසාගෙන වැරදි පිළිගැනීමක් අරගෙන තියෙන සපයි කියලා. වැරදි පිළිගැනීමක් අරගෙන තියෙන සපයි කියලා. අන්න සපයි කියන වැරදි විපල්යාසයෙන් මිදලා සැබෑ යථාර්ථයේ දුකයි කියන ඇත්ත පෙන්වන වැඩපිළිවෙල තමයි වේදනානුපස්සනාව. ඊළඟට චිත්තානුපස්සනාවක් කියනවා. චිත්තානුපස්සනාවක් කියනවා, ධම්මානුපස්සනාවක් කියනවා. මේ අනුපස්සනා දෙකිනුත් ආත්ම කියන සංකල්පය, නිත්‍යයි කියන සංකල්පය වැරදි වහා බිඳිනවා. චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය ප්‍රකට කරලා දෙනවා. ධම්මානුපස්සනාවෙන්